You're with SBS Radio.
SBS World News, ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වන ප්‍රවෘත්ති සැනින් සමීප කරයි.
එහෙමනම් දැන් සූදානම් සුපුරුදු පරිදි ලොව වටා සතියේ විදෙස් විත්ති සමාලෝචනය තුළින් මේ සතිය පුරාම ලෝකයේ සුවිශේෂී සිදුවීම්, කාලීන වශයෙන් වැදගත් වන සිදුවීම් පිළිබඳව කතාබහ කරන්න. සුපුරුදු ලෙසින් ශ්‍රී ලංකාවේ සිට සූදානමින් සිටිනවා AFP ප්‍රවෘත්ති ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානියා මාධවේදී අමල් ජයසිංහ මහතා. අමල්, ආයුබෝවන්. මේ සතිය පුරාම සමස්ත ලෝකයේම විශේෂ අවධානයක් යොමු වෙලා තිබුණ ඇමරිකාවට, විශේෂයෙන්ම ඇමරිකාවේ මිඩ් ටර්ම් ඉලෙක්ෂන් එක, එහෙමත් නැත්නම් ජනාධිපතිවරයාගේ දුරකාලෙන් අර්ධයක් ගියාට පස්සේ පවත්වන මේ මැතිවරණයෙන්, මේ මැතිවරණය පිළිබඳව කෙටි අදහසකුත් අපි ඉදිරිපත් කිරීම වටිනවා කියලා මට හිතෙනවා. ඇමරිකානු ජනාධිපතිවරයාගේ දුරකාලය අවුරුදු 4යි, අවුරුදු 2ක් ගිය තැන ඇමරිකාවේ කොංග්‍රසයට, ඒ කියන්නේ ඉහළ මන්ත්‍රණ සභාවට සහ පහළ මන්ත්‍රණ සභාව වෙනුවෙන් ඡන්ද පැවැත්වෙනවා. මේ ඡන්ද තුලින් බලාපොරොත්තු වෙන්නේ මේ මන්ත්‍රණ සභාවල බලය දීර්ඝ කාලයක් එකලෙසින් පවත්වා නොගැනීම තුලින් ප්‍රජාතන්ත්‍රවාදය රට තුල ආරක්ෂා කිරීම. ඇමරිකාවේ පහළ මන්ත්‍රණ සභාවේ ලෝව හවුස් එකේ කාලය අවුරුදු 2යි, ඉහළ මන්ත්‍රණ සභාවේ එහෙමත් නැත්නම් සෙනෙට් එකේ කාලය අවුරුදු 6යි. ඉතින් මේ වගේ මේ ජනාධිපතිවරයාගේ අවුරුදු 4ක දුරකාරයෙන් අර්ධයක් ගිය තැන පවත්වන මේ මිඩ් ටර්ම් ඉලෙක්ෂන් එකකින් මැද වාර ඡන්දයෙන් සෙනෙට් එකේ 3-1 බලය වෙනස් වෙනවා. ඒ වගේම පහළ මන්ත්‍රණ සභාවේ සම්පූර්ණයෙන්ම බලය වෙනස් වෙනවා, මන්ත්‍රීවරු වෙනස් වෙනවා. ඉතින් මේ තත්ත්වය යටතේ දැනට බලයේ සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බලය කොයි ආකාරයෙන්ද වෙනස් වෙලා තියෙන්නේ මේ මන්ත්‍රණ සභාවල සිදුණු වෙනස්කම් තුළින්? මේක කොයි විදිහට වේවිද කියන උපකල්පනත් මේ ඇමරිකාවේ මිඩ් ටර්ම් ඉලෙක්ෂන් එකට කලින් විවිධ අනාවැකි පළ වෙමින් තිබුණා. දැන් මේ වෙනකොට සමස්ත ලෝකයම දන්නවා මොකද වෙලා තියෙන්නේ කියලා. අපි සමාලෝචනය කියදෙමු අමල්. ඇමරිකාවේ මිඩ් ටර්ම් ඉලෙක්ෂන් එකකින් මැදවර ඡන්දෙන් මොකක්ද ඇමරිකාවට ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලනයට මේ වෙනකොට අත් වෙලා තියෙන ඉරණම?
දිවෘක්ෂ, මේ මන්ත්‍රණ සභා දෙකේම බලය රැඳිලා තිබුණේ රිපබ්ලිකන් පක්ෂයට. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂය තමයි පහළ මන්ත්‍රණ සභාවත්, ඒ වගේම සෙනෙට් සභාවත් පාලනය කරේ. නමුත් මේ තිබිච්ච අතු මැතිවරණයෙන් පසුව පහළ මන්ත්‍රණ සභාව, එහෙම නැත්නම් හවුස් ඔෆ් රෙප්‍රසන්ටේටිව්ස් කියන එකේ ඒ බලය ඩෙමොක්‍රටික් පක්ෂයට ගිහිල්ලා තියෙනවා. ඔවුන් විශිෂ්ට ජයක් ලබාගෙන තියෙනවා. නමුත් සෙනෙට් එකේ, එහෙම නැත්නම් ඉහළ මන්ත්‍රණ සභාවේ, මීට කලින් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පක්ෂයට තිබුණේ ආසන 51යි, ඒක 53 දක්වා ඉහළ ගිහිල්ලා තියෙනවා. එතකොට මේ ඉහළ මන්ත්‍රණ සභාවේ බහුතරය වැඩි කර ගැනීමට හැකි වෙලා තියෙනවා ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පක්ෂයට. නමුත් පහළ මන්ත්‍රණ සභාව සම්පූර්ණයෙන්ම ඒකේ බලය දැන් ඩෙමොක්‍රටික් පක්ෂයට ගිහිල්ලා තියෙනවා. ඉතින් මේ මෙතනදී ඉදිරියේදී ඩොනල්ඩ් ට්‍රම්ප්ට අලුතෙන් යම්කිසි නීති පනවන අවශ්‍ය නම් එවැනි කටයුත්තකදී ඔහුට ලොකු අභියෝගයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා ඩෙමොක්‍රටික් පක්ෂෙන්. මොකද කිසිම දෙයක් ඔහුට තමන්ට අවශ්‍ය පරිදි ඒ පහළ මන්ත්‍ර සභාවෙන් ඒක අනුමත කරගන්න නොහැකි වීම. නමුත් ඉහළ මන්ත්‍ර සභාවේ නම් ඔහුට මීට කලින් තිබුණේ එක ආසනයක බහුතරය පමණයි. දැන් ඒ බහුතරය 3කින් වැඩි කර ගැනීමට ඔහු සමත් වෙලා තියෙනවා. ඉතින් බලතුලනය ගත්තාම ඇමරිකානු ඡන්දදායකින් ඩොනල්ඩ් ට්‍රම්ප් එක්තරා විදිහකට පාලනයට නතු කරන ආකාරයට තමයි මේ ප්‍රතිඵලය ලබා දීලා තියෙන්නේ.
ඔව්, අපි දැන් දන්නවා මේ ඉහළ මන්ත්‍රණ සභා සහ පහළ මන්ත්‍රණ සභාවල කොහොමද ක්‍රියාකාරීත්වය කියලා. දැන් ඕස්ට්‍රේලියාවෙත් මෙවැනි වූ ක්‍රමයක් තමයි තියෙන්නේ. අපි දන්නවා පහළ මන්ත්‍රණ සභාවෙන් තමයි රටේ අවශ්‍ය දෑ සඳහා බිල්ස්, එහෙමත් නැත්නම් කෙටුම්පත් අරගෙන එන්නේ. ඒවා කෙටුම්පත් කරන්නේ පහළ මන්ත්‍රණ සභාවෙන්. ඊට පස්සේ ඒවා අනුමත වීම සිදුවන්නේ ඉහළ මන්ත්‍රණ සභාවෙන්. දැන් ඔබ ඔය කියූ ආකාරයට අමල්, දැන් පහළ මන්ත්‍රණ සභාවේ බලය විරුද්ධ පක්ෂයට ගිහිල්ලා තියෙන්නේ ඇමරිකාවේ ඩෙමොක්‍රටික් පක්ෂයට, ඔබාමා කලින් හිටපු ජනාධිපතිවරයා ඔබාමා හිටපු පක්ෂයට. දැන් එතකොට ඔවුන්ගේ බලතුලනේ වැඩිවීම තුළින් ඔවුන් යම් කිසි වූ ට්‍රම්ප්ට විරුද්ධවාදීව හෝ එසේ නොමැතනම් ඔවුන්ගේ අභිමතය පරිසි යම් කිසි කාරණාවක් ගෙනාවාට මොකද ඉහළ මන්ත්‍රණ සභාවේ රිපබ්ලිකන් පක්ෂයේ එසේ නොමැතනම් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පක්ෂයේ බලය වැඩි නිසා එය නිෂේධ කිරීමේ හැකියාවත් ට්‍රම්ප්ට තියෙනවා. දැන් මේ තත්ත්වය කොහොමද ඇමරිකානු දේශපාලනය තුළ ක්‍රියාත්මක වෙන්නේ? ඒ තුළින් ලෝක බලතුලනයට කොයි ආකාරයේ බලපෑමක් ඇති වේවි කියලාද අන්තර්ජාතික විචාරකයන් මේ වෙනකොට කියමින් සිටින්නේ?
දිලක්ෂි, මෙතන මේ ඡන්දයෙන් වක්කා බලාපොරොත්තු වුණා ඩොනල්ඩ් ට්‍රම්ප් දෝෂාභියෝගයකට ලක් කිරීමේ ඒ අවස්ථාව උදා වෙයි කියලා. පහළ මන්ත්‍රණ සභාවෙන් දෝෂාභියෝගයක් ගෙනාවත් දැන් ඩොනල්ඩ් ට්‍රම්ප් එවැනි දෙයක් සෙනෙට් එකෙන් මේක වැළැක්වීමේ හැකියාව තියෙනවා. ඉතින් ප්‍රධාන වශයෙන්ම ඩොනල්ඩ් ට්‍රම්ප් දෝෂාභියෝගයකට ලක් කිරීමේ ඒ තිබිච්ච අවදානම සෑහෙන දුරකට අඩුවලා තියෙනවා. නමුත් අනිත් පැත්තට ඩොනල්ඩ් ට්‍රම්ප්ට හිතුමතේ අත්නොමතිකව කටයුතු කරන්නට ඒ තිබිච්ච අවස්ථාව අවම වෙලා තියෙනවා. පහළ මන්ත්‍රණ සභාවේ ඔහුගේ බලය අහිමි වීමත් එක්කලා. ඒ කෙසේ වෙතත් ඇමරිකාවේ ජනාධිපතිවරයෙකුට තියෙන නිෂේධ බලයක් තියෙනවා. හුඟක් වෙලාවට කොංග්‍රස් සභාවට පිටින් කටයුතු කරන්න එහෙම අවස්ථා තියෙනවා. ඉතින් මේ එක්සිකියුටිව් ඕඩර්ස් එහෙම නැත්නම් මේ විධායක ආඥා තුලින් රට පාලනය කිරීම හැකියාව තියෙනවා. ඒක ඩොනල්ඩ් ට්‍රම්ප්ට පාවිච්චි කරන්නට පුළුවන්. ඡන්ද ප්‍රතිඵලය දිහා බලපුවාම දිල්දුක්ෂි, ඇමරිකාවේ ඒ දේශපාලන තන්ත්‍රය අලුත්ම අභියෝගාත්මක කාලයකට පිවිසෙනවා කියන්නට පුළුවන්. මොකද ඩොනල්ඩ් ට්‍රම්ප්ට මේ පහුගිය අවුරුදු දෙකේදී ක්‍රියා කළ ආකාරයට ඒ ආකාරයටම ඔහුට ක්‍රියා කරන්න බැරි වෙනවා. මේ වෙනකොටත් ඔහු අනතුරු ඇඳීම් කළා තියෙනවා පහළ මන්ත්‍රණ සභාවට, එහෙම නැත්නම් හවුස් එක, හවුස් ඔෆ් රෙප්‍රසන්ටේටිව්ස් එකට ඔහුත් එක්ක කටයුතු කරන්නට බැරි නම් ඒ ඔවුන්ගේ කටයුතු ඒවාට බාධා කිරීමටත් ඩොනල්ඩ් ට්‍රම්ප්ට හැකියාව තියෙන ඒ අනතුරු ඇඳීමත් ඔහු කළා තියෙනවා. ඉතින් ඡන්දයෙන් පස්සේ බොහොම පැහැදිලිවම ඩෙමොක්‍රටික් පක්ෂයත් රිපබ්ලිකන් කණ්ඩායමත් එකිනෙකට ගස්තන ඇතිවීමේ ප්‍රවණතාවය මේ ඡන්දය නිසා වැඩි වෙලා තියෙනවා.
ඔව්, දැන් ඔබ මේ ඔස්ට්‍රේලියාවේ දේශපාලනය පිළිබඳව පසුගිය දින කීපය තුළදී අවධානයෙන් හිටියානම් ඇහෙන්නට ඇති යම් කිසි වූ මතයක් ඔස්ට්‍රේලියාව තුළත් ඇති වෙමින් තිබුණා, මේ ඉහළ මන්ත්‍රණ සභා සහ පහළ මන්ත්‍රණ සභා සඳහාත් මේ වගේ වෙනම ඡන්දයක් තියන්න කියලා. මෙහිනම් සිදුවෙන්නේ මහමැතිවරණය හරහා තමයි ඒ සියලුම දේවල් තීන්දුව තීරණය වෙන්නේ. නමුත් අගමැතිවරයා ස්කොට් මොරිසන් මහතා මේ යෝජනා ප්‍රතික්ෂේප කළා තියෙනවා. මේ වෙනකොට ඇමරිකාවේ සිදුවන යම් වෙනස්කම් මෙරට දේශපාලනය තුළටත් කිසියම් ආකාරයකින් බලපෑමක් ඇති කරනවා කියන කාරණාව අපිට එයින් ගම්ම වෙනවා. දැන් ඇමරිකානු මේ ඡන්දයත් එක්ක මේ මිඩ්ටර්ම් ඉලෙක්ෂන් එකත් එක්ක ආපු තවත් විශේෂිත කතාබහක් තමයි මෙතෙක් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නීතිපතිවරයා බවට පත් වෙලා හිටපු, ක්‍රියා කරපු ජෙෆ් ෂෙෂන්ව තනතුරින් පහ කරුන් ලැබුවා. මේකත් විශේෂිත කාරණාවක්. මේ තත්වයට තුඩුදුන් හේතු මොනවාද?
විදුක්ෂි, ජෙෆ් සෙෂන් ව තනතුරෙන් පහ කිරීම මීට අවුරුද්දකට විතර කාලයක ඉඳලා කතාබහට ලක්වෙච්ච දෙයක්. නමුත් මේක දැන් ඇත්තටම සිද්ධ වෙන්නේ අතුරු මැතිවරණය, එහෙම නැත්නම් මිඩ් ටර්ම් ඉලෙක්ෂන් එක අවසාන වීමත් එක්කලා. ජෙෆ් සෙෂන් ව තනතුරට පත් කරේ ඩොනල්ඩ් ට්‍රම්ප් බලාපොරොත්තු වුණා ඔහු තුළින් තමන්ට එරෙහිව ඇත්තටම පවත්වාගෙන ගිය මේ රුසියාව කොයි ආකාරයෙන්ද මැතිවරණයට ඇඟිලි ගැව්වේ කියන පරීක්ෂණයට යම් කිසි බලපෑමක් කරන්නට. ඒ අරමුණෙන් තමයි ජෙෆ් සෙෂන් ව මේ තනතුරට පත් කරලා තිබුණේ. නමුත් කවුරුත් බලාපොරොත්තු නොවිච්ච විදිහට ජෙෆ් සෙෂන් කිව්වා මේ රුසියානු ඇඟිලි ගැහිම් පිළිබඳ ඒ පරීක්ෂණයෙන් තමන් සම්පූර්ණයෙන්ම ඉවත් වෙනවා කියලා. ඒකට හේතුව වෙලා තිබුණේ ජෙෆ් සෙෂන් මේ පරීක්ෂණ ආරම්භ කරන්නට කලින් රුසියානු බලධාරීන් සමග සම්බන්ධතාවයක් පැවැත්වුවයි කියලා වාර්තාවක් එළියට පැමිණීමත් එක්කලා ඔහුට තවදුරටත් මේ රුසියානු පරීක්ෂණය සම්බන්ධයෙන් කටයුතු කරන්නට බැහැයි කියලා ඔහු ඉවත් වුණා. ඉතින් ඩොනල්ඩ් ට්‍රම්ප් ඉතාමත්ම උරණ වෙලා හිටියේ ජෙෆ් සෙෂන් එක්කලා මේ විදිහට තමන්ව තවදුරටත් පරීක්ෂණයට ලක් කරමින් මේ කරන කාරණාව ඩොනල්ඩ් ට්‍රම්ප් දැක්කේ ඔහුට එරෙහිව කරන දේශපාලන කටයුත්තක් හැටියටයි. ඉතින් ජෙෆ් සෙෂන් එක්ක කාලයක් තිස්සේ කැකෑරමින් තිබිච්ච ඒ කෝපය තමයි පසුව මේ විදිහට එළිදක්වලා ජෙෆ් සෙෂන් ව තනතුරෙන් පහ කරන්න.
ඔව්, දැන් අපි දන්නවා මේ ඇමරිකානු පැවති ජනාධිපතිවරණයට රුසියාවේ යම් කිසි වූ බලපෑමක් තියෙනවා කියලා. ඒ කාලේ ලෝකේ පුරාම ඇති වෙච්ච බොහොම උණුසුම් කතාබහස. ඊට පස්සේ ඩොනල්ඩ් ට්‍රම්ප් පොරොන්දුවක් ලබා දුන්නා ඒ සම්බන්ධව පරීක්ෂණයක් කරනවා කියලා. දැන් ඒවා ප්‍රතිඵල විදිහට තමයි මේ ආකාරයෙන් නීතිපතිවරයා ඉවත් කිරීම දක්වා මේ කාරණා ඉදිරියට ඇදෙමින් පවතින්නේ. දැන් මේ ඇමරිකාවේ මිඩ් ටර්ම් ඉලෙක්ෂන් එකත් එක්ක මතුවුණු තවත් කාරණාවක් තිබුණා මේ මාධ්‍ය වාර්තාකරණයේ සම්බන්ධව. මේ මිඩ් ටර්ම් ඉලෙක්ෂන් එකෙන් පස්සේ ප්‍රතිඵල නිකුත්ුණාට පස්සේ ඩොනල්ඩ් ට්‍රම්ප් මේ සම්බන්ධව ජනතාව ඇමතුවා. ඒ වාර්තා කිරීම සඳහා ලෝකයේ ප්‍රමුඛ පෙළේ මාධ්‍ය ආයතන සම්බන්ධ වෙලා හිටියා. CNN මාධ්‍ය නියෝජනය කරමින් පැමිණුණු මාධ්‍යවේදියා හට මුහුණ පානට සිදුවුණු අවාසනාවන්ත සිදුවීමක් පිළිබඳව ලෝකීයම කතාබහ වෙනවා. මේත් එක්කම අවධානයට ලක්වන කාරණාව තමයි මාධ්‍ය සම්බන්ධයෙන්, විශේෂයෙන්ම CNN මාධ්‍ය සම්බන්ධයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ක්‍රියාපිළිවෙත. අපි මීට කලින් මේ පිළිබඳව කතා බහ කරලා තියෙනවා. CNN මාධ්‍ය බොහෝ විට ඩෙමොක්‍රටික් පක්ෂයට, විරුද්ධ පක්ෂයට පක්ෂග්‍රාහීව කටයුතු කරන මාධ්‍යයක් ලෙසින් හඳුන්වනටත් ඩොනල්ඩ් ට්‍රම්ප් පෙළඹිලා තියෙනවා. ට්‍රම්ප්ගේ මේ ක්‍රියාකලාපය සහ එයින් මේ මාධ්‍යවේදියාට අත්වුණු ප්‍රතිඵලය පිළිබඳව ලෝකයේ තොරතුරු වාර්තා කරන්නේ කොහොමද මේ වෙනකොට?
විදුක්ෂි, මේක ඇත්තටම ජාත්‍යන්තර ප්‍රවෘත්තියක් වුණේ ඩොනල්ඩ් ට්‍රම්ප් මැතිවරණයෙන් පස්සේ පැවතිච්ච ප්‍රථම පුවත්පත් සාකච්ඡාවේදී CNN මාධ්‍යවේදියා ඔහුගෙන් ප්‍රශ්න කරන අවස්ථාවේදී ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහුට බාධා කරා. ඔහු දෙවෙනි වරටත් තමන්ගේ ප්‍රශ්න අහන්න උත්සාහ කරනකොට ඩොනල්ඩ් ට්‍රම්ප් නැවතත් ඔහුට ඒ බාධා කරන අවස්ථාවේදී ධවල මන්දිරයේ සේවිකාවක් මේ මාධ්‍යවේදියාගෙන් ඔහුගේ මයික්‍රෝෆෝනය උදුර ගන්නට උත්සාහ කළා. ඒ අවස්ථාවේ ඒ මයික්‍රෝෆෝනය ලබා නොදී මේ මාධ්‍යවේදියා දිගින් දිගටම තමන්ගේ ප්‍රශ්නය යොමු කරා ඩොනල්ඩ් ට්‍රම්ප්ට. මෙතනදී ඩොනල්ඩ් ට්‍රම්ප් එක්ක ඒ බහින්බස් වීමක් ඇති වුණා. ඊට පස්සේ ඩොනල්ඩ් ට්‍රම්ප් බොහොම ප්‍රසිද්ධියේ මේ මාධ්‍යවේදියාට බොහොම අපහාසාත්මක විදිහට කතා කරලා පසුව ධවල මන්දිරයට ඇතුළත් වීමට ඔහුට ලබා දීලා තියෙන අවසර පත්‍රය අවලංගු කරා. ඊට අමතරව ධවල මන්දිරයේ මේ සිදුවීම සම්බන්ධයෙන් තිබිච්ච ඒ වීඩියෝ පටය ඒ මාධ්‍යවේදියා ධවල මන්දිරයේ සේවිකාව තල්ලු කරන විදිහට ඒ වීඩියෝ පටය සංස්කරණය කරලා ඉදිකුත් කරලා තියෙනවා. නමුත් CNN ආයතනය මේක බොහොම දැඩි ලෙස ප්‍රතික්ෂේප කරනවා විතරක් නෙමෙයි, ඔවුන් පෙන්වලා දීලා තියෙනවා ඇත්තටම මේ අවස්ථාවේදී මාධ්‍යවේදියා ඒ සේවිකාව තල්ලු කළා නෙමෙයි, ඇය ඔහුගෙන් මයික්‍රෝෆෝනය උදුර ගන්න අවස්ථාවේදී ඔහු මයික්‍රෝෆෝනය ලබා නොදී කටයුතු කිරීම තමයි කළේ. මෙතනදී ඔහු විසින් ඒ කාන්තාවට ඇතරම කිසි හිංසනයක් කළේ නැහැයි කියලා. මේ මාධ්‍යවේදියා සම්බන්ධයෙන් ඇතිවෙච්ච ඒ වචන හුවමාරුව අද ලොකු ජාත්‍යන්තර ප්‍රවෘත්තියක් බවට පත් වෙලා තියෙනවා.
ඇමරිකාවෙන්ම තවත් සෝචනීය ප්‍රවෘත්තියක් වාර්තා වෙනවා මේ මිඩ්ටර්ම් ඉලෙක්ෂන් එකෙන් පස්සේ. මේ පිළිබඳවත් ලෝකයේම කතාබහ වෙමින් තියෙනවා. ඒ තමයි කැලිෆෝනියා ප්‍රාන්තයේ සංගීත සමාජ ශාලාවකට කඩා වැදුණු පුද්ගලයෙකු තබපු වෙඩි තැබීමකින් මේ වෙනකොට පුද්ගලයන් සැලකිය යුතු සංඛ්‍යාවක් මිය ගියලා තියෙනවා. මේ සිදුවීමත් ඇමරිකාවේ නිරන්තරයෙන් බොහොම අනපේක්ෂිතව සිදුවන හදිසියේ වෙඩි තැබීම් පිළිබඳව වන කතාබහට එකතු වුණු අලුත්ම ප්‍රවෘත්තියක්. මේ සිදුවීමේ අලුත්ම තත්ත්වය පිළිබඳවත් අපි කතාබහ කරමුම.
දිලුක්ෂි, මේක ඇත්තටම සිද්ධ වෙන්නේ කැලිෆෝනියාවේ බෝඩර් ලයින් බා ඇන්ඩ් ග්‍රිල් කියන ඒ සමාජ ශාලාවේ. රාත්‍රී 12 විතර කිට්ටු වෙනකොට එක්තරා පුද්ගලයෙක් මෙතනට ඇතුල් වෙලා දුම් බෝම්බ වගේක් මේ සමාජ ශාලාව ඇතුළතදී පුපුරව හැරලා ඒ එක්කම මේ සමාජ ශාලාවේ ඇතුළ හිටපු පුද්ගලයන්ට වෙඩි තබලා තියෙනවා. මේ වෙඩි තැබීම නිසා මේ වෙනකොට 12 දෙනෙක් ජීවිතක්ෂයට පත් වෙලා තව පිරිසක් තුවාල ලබලා තියෙනවා. ඒ එකම මේ වෙඩි තියපු පුද්ගලයාත් අවුරුදු 28ක ඇමරිකාවේ මැරින් කෝ හිටපු නිලධාරියෙක්. ඔහුත් මේ අවස්ථාවේදීම වෙඩි තියාගෙන මැරුණයි කියලා වාර්තා වෙන්නේ. මුලින්ම මේක ත්‍රස්තවාදී ක්‍රියාවක් හැටියට සැලකුවට පසුව බලධාරීන් කියා සිටියේ මේක සාපරාධී ක්‍රියාවක් ඇමරිකානු පුරවැසියෙක් විසින්ම කරපු.
ඔබට මතක ඇති අපි පසුගිය සතියේදී පාකිස්තානය සම්බන්ධව එක්තරා විශේෂිත ප්‍රවෘත්තියක් පිළිබඳව කතා බහ කළා. මේ මුස්ලිම් බහුතරයක් සිටින රටෙහි ඇති වෙලා තියෙන උද්වේගකාරී අවස්ථාවක් පිළිබඳව මේකට හේතුපාදක වුණු සිදුවීමේ මීළඟ අදියර පිළිබඳව අපි දැන් කතා බහ කරන්නට සූදානම් වන්නේ. මේ සිදුවීම මොකද්ද කියලා මං කෙටියෙන් මතක් කරලා සිටිනම්, පාකිස්තානයේ ගොවිතැන් කටයුතු කරන මේ කාන්තාවක් ජලය සම්බන්ධව යම් කිසි වූ උණුසුම් කතාබහක් ඇති කරගෙන තියෙනවා තවත් කාන්තාවක් සමගින්. මේ ප්‍රශ්නය ඇති කරගත්ත කාන්තාව කතෝලික පසිබිමක් සහිත කාන්තාවක්, අනිත් කාන්තාව මුස්ලිම් කාන්තාවක්. එතකොට මේ දෙදෙනා අතර සිදුවුණු මේ බහින්බස් වීමේදී ආගම මූලික කරගෙන මේ දෙන්නා අවසානයේදී බහින්බස් වෙලා තියෙනවා. එහිදී මේ කතෝලික පසිබිමක් සහිත කාන්තාව ඇය ඒෂියා බිබී කියලා හඳුන්වනවා. මේ ඒෂියා බිබී කියන කාන්තාව අනිත් මුස්ලිම් කාන්තාවට මොහම්මද්තුමා පිළිබඳව යම්කිසි අපහාසාත්මක ප්‍රකාශනිකුත් කරමින් බැනවැදිලා තියෙනවා. ඉතින් පාකිස්තානයේ මේ මොහම්මද් නබි නායකතුමාට දෝෂාරෝපණය කිරීම සාපරාධී වරදක්. ඉතින් ඒ අනුව අර මුස්ලිම් කාන්තාව සිදු කරන ලද පැමිණිල්ලකට අනුව මරණ දණ්ඩනය නියම වෙනවා මේ ඒෂියා බිබී කියන කාන්තාවට. ඉතින් ඇය පසුව ඇපලක් යොමු කරනවා තමන්ගේ මේ දඬුවම වෙනුවෙන්. ඒ සඳහා උසාවියෙන් ඇයට නිදහස් වීමේ වරම හිමි කරලා දෙනවා. මේක තම ආගමට එරෙහිව ගිය තීන්දුව තීරණයක් විදිහට පාකිස්තානයේ මුස්ලිම් පසුබිමක් සහිත ජනතාව විශාල වශයෙන් උද්ඝෝෂණයක නියලුණා. රටේ අගමැතිවරයා ඉම්රාන් ඛාන්ට පවා මේ සම්බන්ධව මැදිහත් වන්නට සිදු වුණා. අපි ගිය සතියේදී කතා බහ කළාමල් මේ කාන්තාව ගුවනින් කොහේ හරි ප්‍රදේශයකට රැගෙන යන්නයි පාකිස්තාන් රජයේ සූදානම තියෙන්නේ කියලා. මොකද ඇයට එළියට එමේ සිරගෙදරින් එළියට එමේ තත්වයක් පවා නැහැ. ඇයව මරාදාවි කියන තර්ජනයක් ඒ වෙනකොට ඇති වෙලා තිබුණ නිසා දැන් ඇය සිරගෙදරින් රැගෙන ගිහිල්ලා කියලා තමයි වාර්තා වෙන්නේ. අපි කැමති මේ සම්බන්ධව තියෙන අලුත්ම තොරතුරු දැනගන්න මේකත් ලෝකයේ බහුල වශයෙන් කතා බහ වෙමින් තියෙන කාරණාවක් නිසා.
ඔව් දිලුක්ෂි, මෙතන ආසියා බිබී හිරගෙදරින් එළියට ගන්න එක පිළිබඳ ලොකු ප්‍රශ්නයක් මතුවුණා. මොකද පාකිස්තානය තුළ නොයෙකුත් දෙනා ඇයව ඝාතනය කරන්නට, එහෙම නැත්නම් ඇයට හානියක් කරන්නට හුඟක් අන්තවාදීන් සැලසුම් කළ තිබිච්ච නිසා. ඇය කොයි ආකාරයට ඒ මුල්තාන් ගිරගෙදරින් එළියට ආවද කියන එක තවමත් බලධාරීන් ප්‍රකාශ කළ නැහැ. නමුත් මුල්තාන් ගුවන්තොටුපොළේ සිට වෙන යම් ස්ථානයකට ගුවන් යානයකින් ඇයව රැගෙන ගියයි කියලා වාර්තා වෙනවා. ඇයව මේ විදිහට රැගෙන යාම සඳහා පාකිස්තානයේ සිටින නෙදර්ලන්ත තානාපතිවරයත් තවත් තානාපති නිලධාරීන් කණ්ඩායමකුත් ඒ අවස්ථාවට සහභාගී වුණයි කියලා කියනවා. මේ වෙනකොට පාකිස්තානයේ රහසිගත ස්ථානයක ඇයව රඳවලා තියෙනවායි කියලා තියෙනවා. මේ වෙනකොට ඇයට පාකිස්තානයේ රැඳී ඉන්න සුදුසු ආරක්ෂිත වාතාවරණයක් නොමැති නිසා බටහිර රටක දේශපාලන රැකවරණය ලබා ගැනීම සඳහා බලාපොරොත්තු වෙන සිටිනවා කියලා ප්‍රකාශ වෙනවා. ඒකම ඇය වෙනුවෙන් පෙනී හිටපු නීතිඥයත් මේ වෙනකොට නෙදර්ලන්තයට පලා ගිහිල්ලා තියෙනවා. ඔහුත් මේ වෙනකොට වෙන යම් රටක දේශපාලන රැකවරණය බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් මේ වෙනකොට මේ ආසියා බිබී පමණක් නෙමෙයි දිලදුෂි, ඇයගේ පවුලේ සියලුම දෙනාම සහ ඇය වෙනුවෙන් උසාවිවල පෙනී සිටපු ඒ නීතිඥවරු පවා මේ වෙනකොට ඔවුන්ටත් පාකිස්තානයේ රැඳී ඉන්න බැරි වාතාවරණයක් මතු වෙලා තියෙනවා. ඔවුන්ගේ ජීවිතවලට තර්ජනයක් එල්ල වෙලා තියෙනවා. ඇය හා සම්බන්ධ වෙච්ච පිරිස් මේ වෙනකොට බලාපොරොත්තු වෙමින් ඉන්නේ වෙන යම් රටක දේශපාලන රැකවරණය ලබා ගන්න. ඒ නීති කටයුත්තත් අවසන් වෙනතුරු ඇයට පාකිස්තානයේ රහසිගතව රැඳී ඉන්නට අවශ්‍යයි කියලා පාකිස්තානයේ බලධාරීන් මේ වෙනකොට නිවේදනය කළා තියෙනවා.
අපි මේ අවසාන වශයෙන් යේමනේ පිළිබඳවත් අවධානය යොමු කරමු. ඔබ දන්නවා යේමනේ මේ වෙනකොට ඇතිවලා තියෙන සිවිල් අර්බුදය, යේමනේ තුල හූදී කැරලිකරුවන් රාජ්‍ය බලය අල්ලා ගැනීම සඳහා සිදු කරන සටන්වලට විරුද්ධව මේ වෙනකොට සෞදි අරාබියේ ප්‍රමුඛ රාජ්‍යයන් ගුවනින් සහ ගොඩබිමෙන් ප්‍රහාර එල්ල කරමින් තියෙන්නේ. මේ තත්ත්වය නිසා රට තුල ඇතිවලා තියෙන ආර්ථික වශයෙන් ඇතිවලා තියෙන ඒ වගේම සුබසාධනය සම්බන්ධයෙන් ඇතිවලා තියෙන ඛේදවාචකයේ පිළිබඳව සමස්ත ලෝකයේම කතාබහ වෙමින් තියෙන්නේ. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ මේ සම්බන්ධව යම් කිසි අවධානයක් විශේෂිත අවධානයක් යොමු කරලා තිබුණා කියලා මේ සතියේදී අපිට වාර්තා වෙනවා. මොනවද ඔවුන්ගේ තීරණ වෙලා තියෙන්නේ?
දුලක්ෂි, මේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ඇත්තටම යෝජනාවක් ලැබිලා තිබුණා යේමනේ යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙන් කටයුතු කරන්නට. නමුත් ඒකට ආරක්ෂක මණ්ඩලයේ සම්පූර්ණ සහාය ලැබුණේ නැහැ. ඒ වෙනුවට වෙනත් යෝජනාවක් ඇවිල්ලා තිබුණා. යේමනේ අත්‍යවශ්‍යම මේ වෙනකොට ඉතාමත්ම ශනිකෙන් කරන්නට ඕන කාරණාව තමයි දැනට මේ යුද්ධයට කොටු වෙලා ඉන්න සාමාන්‍ය ජනතාවට ඒ අවශ්‍ය ක්ෂණික සහන වැඩපිළිවෙලක් දියත් කරන්න ඕනේ කියලා. පහුගිය සතියේ විතරක් දුක්ෂි 200කට අධික පිරිසක් සාමාන්‍ය ජනතාව මේ යුද්ධය නිසා ජීවිතක්ෂයට පත් වෙලා තියෙන යෝගම විශාල පිරිසක් තුවාල ලැබලා, ඊට අමතරව මේ වෙනකොට ලක්ෂ සංඛ්‍යාක සාමාන්‍ය ජනතාවක් විශේෂයෙන්ම කුඩා දරුවන් දැඩි මන්ද පෝෂණයෙන් පෙළෙන තත්ත්වයක් උද්ගත වෙලා තියෙනවා. ඒ නිසා යුද්ධයේ හේතුවෙන් ලදරු මර සංඛ්‍යාවත් අතිශයින් වැඩි වෙලයි කියන කාරණාව අනුව යුද්ධමය වශයෙන් මේ අර්බුදය විසඳීමට වඩා ඉතාමත්ම ක්ෂණිකයෙන් ඒ අවශ්‍ය මානුෂීය ආධාර ලබා දීමට වැඩපිළිවෙලක් දියත් කරන්න කියන එක තමයි එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය යෝජනා කළා. ඒ යෝජනාව සම්මත වෙලා තියෙනවා.
හොඳයි මල්, සූතිවන්ත වෙනවා මෙවරත් ලෝකයේ තත්විත්‍ය අපිට සමීප කිරීමට අපත් සමග සම්බන්ධ වීම පිළිබඳව. එහෙමනම් යලිත් අපි ඔබව හමුවන්නේ ලබන සතියේ සිකුරාදා අපේ ලෝ වටා විදේශ විත්ති සමාලෝචනයේ. ඉතින් ඔබට ආයුබෝවන්.
ආයුබෝවන් දෙදොක්ෂි.
Want to hear more stories like this? Subscribe to our regular podcasts on iTunes.